නැවතත් සාදුනාදයක් පවත්වන නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි අපි පළමු කොට කළ යුතු චාරිත්‍රයක් යුතුකමක් තිබෙනවා සීල ගුණ වඩන දිනවලදී අපි පරිහරණය කරන්නේ අන්සතු දේ අන්සතු දෙයක් පරිහරණය කරන අනුන්ගේ සිව්පසෙන් යැපෙන අපි ඒ සිව්පස පරිහරණය ඉතාමත්ම නුවණින් කළ යුත්තක් වෙනවා ඒ නුවණින් කළ යුත්ත ඒ ආකාරයෙන් කරගන්න නොහැකි වුණොත් අපි පරිහරණය කළ දේ පිළිබඳව එක්තරා විදිහක ණයක් තිබෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒ දේ වංචනිකව ලබාගත් දෙයක් බවට පත් වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ අපි පරිභෝග කරන දේ පරිභෝග කරන ක්‍රම හතරක් ගැන දේශනා කරන එකක් දෙකක් ධර්මානුකූලයි දෙකක් අධර්මවාදී දායජ්ජ පරිභෝග සාමි පරිභෝග දායජ්ජ පරිභෝග කියන දෙක ධාර්මිකයි තව පරිභෝග දෙකක් තියෙනවා තෙය්‍ය පරිභෝග ඉන පරිභෝග තෙය්‍ය පරිභෝග ඉන පරිභෝග කියලා කියන්නේ ණයට ගන්නවා එහෙම නැත්නම් හොරට ගන්නවා මේ ණයට කෑමත් හොරට කෑමත් දෙකම අධර්මවාදී එතකොට අපි පරිහරණය කරන දේ එක්ක සාමි පරිභෝගයෙන් වෙන්න ඕන එහෙම නැත්නම් දායජ්‍ය පරිභෝගයෙන් වෙන්න ඕන සිල්වත් ගුණවත් සමහර වෙලාවට ආර්ය උත්තමයන් වහන්සේලාව සිහිපත් කරගෙන යමක් දෙනවා නම් දෙන අය දායක පින්වතුන් ඒ ආර්ය උත්තමයන් වහන්සේලා සිහි කරගෙන දෙන දේ අයිති ආර්යයන්ට ඒ ආර්ය භාවයට පත්වෙච්ච උතුමෝ ඒක පරිහරණය කරන්න පුළුවන් ස්වාමි පරිභෝගයෙන් සිල්වතුන් ගුණවතුන් උදෙසා යමක් පූජා කරනවා නම් ඒකේ අයිතිය තියෙනවා සිල්වතුන්ට ගුණවතුන්ට ඔවුන්ට පුළුවන් සාමි පරිභෝගයෙන් ඒක පරිභෝග කරන්න හැබැයි අපි පරිහරණය ආර්යයන්ට දෙන දේ අපි අනාර්යව ඉඳගෙන පරිහරණය කළොත් ඒක සාමි පරිභෝගයට අයිති වෙන්නේ නැහැ. අපි සිල්වතුන්ට ගුණවතුන්ට දෙන දේ ඒ සීලේ ගුණේ නොපිහිටා දුසිල්ව ඉඳගෙන දුර්ගුණ මත ඉඳගෙන ඒ සිව්පස්සය පරිහරණය කළොත් ඒක නුසුදුසුයි. එහෙනම් අපිට සාමි පරිභෝගයට යන්න බැරි නම් අපි දායජ්‍ය පරිභෝගයෙන් හරි ඒක පරිභෝග කරගන්න වෙනවා. ණයට කෑවා හොරට කෑවා කියන තැනට නොගිහින්. අන්න ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් ප්‍රතිවේක්ෂාවක් පනවන්නේ. ප්‍රතිවේක්ෂාව හරියට නුවණින් විමසා බලා සිව්පස්සේ පරිහරණය කළොත් ආර්යයන් වහන්සේලාට පූජා කළ දේ වුණත් අනාර්ය වුවත් ඒක ආර්ය දැක්මකින් යුක්තව තෘෂ්ණා දෘෂ්ටි නොවැඩෙන ආකාරයෙන් ඒ පරිසේ පරිහරණය කළොත් අපි දායාද වශයෙන් පරිහරණය කළා වෙනවා. ඉතින් අද දවසේ පරිහරණය කළ දේ පිළිබඳව තම තමන් තුළ යම් සැකයක් ඇති වෙනවා නම් මේක මා පරිහරණය කළ දේ සුදුසුද සුදුසු ආකාරයෙන් නුවණින් බලා මේ ඇඳුම් පැළඳුම් මේ ආවාස නිවාස කොට්ට පැදුරු මේ බෙහෙත් ගිලන්පස මේ ආහාර පරිහරණයේදී යම් අඩුවක් වුණා නම් ඒ අඩුව නිවැරදි කරගන්න ඕන. අන්න ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කිසියම් කමඨහනක් භාවනාවකින් හිත මොහොතකට හරි සමාධිමත් කරගත්තොත් අච්චරා සංඝාත මත්තම් අසුරුසනක් ගසන වෙලාවවත් එබඳු මෛත්‍රී සිතක් උපදවාගත්තොත් පහළ කරගත්තොත් ඒ සිව්පසයට ණය නැහැ කියලා. ඒ නිසා අපි කාගේවත් ණය ගෙවන්න කියන අදහසම නෙමෙයි. අපට අද දවසේ මේ බඳු ගුණයක් පුරා ගන්න උදව් කළ උපකාර කළ සියලු දෙනාට සෙත් පතන එක මෙත් වඩන එක අපි කාගේ යුතුකමක්. එනිසා අපි මේ හැම දෙනා ප්‍රමුඛ හිතවත් මෙදහත් අහිතවත් ලෝක සත්වයාට අපි විනාඩි කීපයක් මෙත් වඩලා ඉන අනතුරුව අපේ දහම් කතාවට සවන් දෙමු. සුදුසු භාවනා ඉරියව් ඇති කරගෙන උතුම් වූ බුදු රුවනට සදහම් රුවනට මහා සංඝ රුවනට මාගේ ජීවිත පූජාවෙන් වන්දනාව නමස්කාරය වේවා. සසර පුරා දැන නොදැන සුදුණු සියලු අරදට ප්‍රමාද දෝෂයනට මට සමාව ලැබේවා. සුවිසි අනන්ත ගුණ බල මහිමයෙන් මගේ සිත දහමටම යොමු වේවා. කෙලෙසුන් කෙරෙන් අදහමින් මිදේවා කියන ප්‍රාර්ථනාව ඇතිව මෙත් භාවනාවට මේ විදිහෙන් සිතන්න මෙනෙහි කරන්න. මම නිදුක් වෙම්වා, මම නිරෝගී වෙම්වා, මම සුවපත් වෙම්වා, මම නිදුක් මම නිරෝගීම්වා, මම සුවපත් වෙම්වා, මම වෛර නැත්තෙක් තරහා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවපත් වෙම්වා, මාමින් වෛර නැත්තු වෙත්වා, තරහා නැත්තු වෙත්වා, දුක් පීඩානෙත්තු විත්වා සුවපත් විත්වා මාමින්
සුවපත් විත්වා
සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් පහසු ඉරියව් හදා ගන්න ඇති කර ගන්න. අද උදේ කාලයේ අපේ දුක්ගිනි නිමා කර ගන්න නම් අපි කෙබඳු තැනක දැනුමක් අවබෝධයක් ලබා ගත යුතුද කියලා සොයා බැලීමක් විමසා බැලීමක් කළා. ඒ අනුශාසනාවේදී අපි උදාහරණයක් නිදර්ශනයක් රැගෙන ඒ අදහස සනාථ කරන්නට පැහැදිලි කරගන්නට පහසු කරන්නට උත්සාහවත් වුණා. නැවත වතාවක් අපි නිදර්ශනයට මතකයට නගා ගත්තොත් අපිට ඒ නිදර්ශනය තුළ හමු වුණා ඇත්තටම ඇති පවතින ධර්මතාවයක් හා ඇත්තටම නැති එහෙත් ඇති බවට පෙනුණු ධර්මතාවයක්. අපි එක සොයා බැලුවා දිය මත ඇඳුණු ඡායාව හා සායාව හට ගැනීමට හේතු ධර්මතා ටික සැබවින්නේහි යෙදිලා තිබුණා. ඇත්තටම නැති එහෙත් ඇති බවටම ප්‍රකට වෙච්ච අනෙක් ධර්මතාවය උනේ බල්ලෙක් හැටියට දැක්ම. එතකොට අපිට මෙන්න මේ ධර්මතා දෙක වෙන් කරගත්තාම ඕක තමයි අවිද්‍යාවේ ස්වરૂපය. අවිද්‍යාවේ ලක්ෂණ දෙකයි, එකක් පවත්න ඇත්ත යථාර්ථය වහන බව, සංගවන බව, නැති දෙයක් ඇති බවට පෙන්වන බව. අවිද්‍යාවේ ස්වභාවික ලක්ෂණය මේ ටික. කොමක්ද? පවතින ඇත්තටම ඇති දේ සංගවා තබනවා, නැති දෙයක් ඇති බවට පෙන්වාලනවා. දැන් මේ නිදර්ශනය තුල හොඳට විමසලා බැලුවාම ඒ සැබෑව පේනවා. ඊළඟට අපි තේරුම් ගත්තා බල්ලා කාය වාක් මනෝ කර්ම කරගෙන ඒ කර්මානුරූපව නැවත නැවත ජාතියක්, ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව ආදී දුක්ඛයන්ගේ නැවත නැවත හට ගැනීමත් සිදුවන්නේ කොහොමද කියලා. පවතින යථාර්ථය නිසානම් නොව ඇත්තටම නැති ඇති බවට පේන මිත්‍යාව නිසාම සංසාරගත සත්වයෝ කර්ම සංස්කාරයන් වස් කරමින් සසර දිවෙන බව මේ නිදර්ශනයෙන් පේනවා. අවිජ්ජා පච්චා සංඛාරා සංඛාර පච්චා විඥානං පටිච්චසමුප්පාද ධර්මයේ තුලින් අර්ථවත් කළේ, පැහැදිලි කළේ මේ අදහසයි. එතකොට අපට අවශ්‍ය කරන්නේ අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධ කරන්න වෙන්නේ. සංඛාර නිරුද්ධ වුණොත් විඥාන නිරුද්ධයි, විඥාන නිරෝධ වුණොත් නාම රූප නිරෝධයි, නාම රූප නිරෝධ වුණොත් සලායතනේ නිරෝධයි, සලායතන නිරෝධයෙන් ස්පර්ශය නිරෝධයි, ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධයි, වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධයි, තණ්හා නිරෝධයෙන් උපාදානය නිරෝධයි, උපාදාන නිරෝධයෙන් භවය නිරෝධයි, භව නිරෝධයෙන් ජාතිය නිරෝධයි, ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධයි. සියලු දුකේ නිරෝධය අවිද්‍යාවගේ නිරෝධය මතමයි ගොඩනැගෙන්නේ. එහෙනම් අපිට තුන් සංඛාර, පුඤ්ඤ අපුඤ්ඤ ආනෙන්ජ, තුන් සංඛාරයන් ඉක්මවා යන ඊට අයිති නොවන සුදුදු නොවන කළුද නොවන යම් සංස්කාරයක් අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ බඳු ධර්මතාවයක් මත. කෙබඳු ධර්මතාවයක්ද අපි මේ නිදර්ශනයේම ඒ සඳහා උදව් කරගත්තොත් තවදුරටත් බල්ලා යම් දිනක පවතින යථාර්ථය මතු කරගත්තොත් එය සැඟවෙන්නට නොදී පවතින යථාර්ථය තේරුම් ගත්තොත් ඡායාව ඡායාව හැටියට, ඡායාව කෙබඳු දහමක් නිසා හටගන්නවද, හටගන්න දේ නිරුද්ධ වන්නේ කොහොමද, හේතු නිසා ඵල, හේතු නිරෝධයෙන් ඵල නිරෝධය, මේ පවත්නා ඇත්ත ඇති සැටියෙන් දැක්කොත්, දකින්නට උත්සාහ කළහොත් ලිඳෙහි බල්ලෙක් ඉන්නවා කියන මෝඩකමට ඉඩ නැතුව යනවා. දුකට හේතුව සමුදය දුරු වෙනවා. හේතු ඉවත් වෙනවා කියන්නේ බල්ලෙක් යන දෘෂ්ටිය දුරු වුණා කියලා කියන්නේ බල්ලෙකුට සාපේක්ෂව ගොඩ නැගෙන්නට තිබුණු කාය වාක් මනෝ කර්මයට ඉඩ නැතුව යනවා. කර්මයට ඉඩ නැහැ කියලා කියන්නේ උත්පත්තියට ප්‍රතිසන්දියට ඉඩක් නැතුව යනවා. එහෙනම් නිරෝධයේ ලබන පිළිවෙත ඇත්ත ඇතිසැටියෙන් දැකීම, සත්‍ය අවබෝධ කර ගැනීම, ඇත්ත ඇතිසැටියෙන් දැකීම, යථාර්ථය තේරුම් ගැනීම, මේ ආදී වචන වලින් අපි නිවන පිළිබඳව කතා කරනවා. කොතන ඇත්තද දකින්න ඕන, කෙබඳු යථාර්ථයක්ද අවබෝධ කරගන්න ඕන, කෙබඳු සත්‍යයක්ද ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන කියලා අපි හෙව්වනම් විමසුවනම් අපිට මෙන්න මේ බඳු තැනකට අපේ ගවේෂණය පරීක්ෂණය යොමු කරන්නට වෙනවා. දැන් හොඳට මේ නිදර්ශනය තේරුම් අරගෙන ඒක පැත්තකින් තියාගන්න. අපිට මේක බොහොම උපකාර වෙනවා දහම තේරුම් ගන්න සොයා බලන්න. අපි මේ ලෝකයේ තුල කරන සියලු කාර්යයන් එක්තෙන් කරොත් ඒක කාර්ය හතරකට අයිති. ඒ සතර නම් දකින බව, අහන බව, දැනෙන බව, දැනගන්න බව. මීට වඩා යමක් ලෝකයට කවුරුවත් කරන්නේ නැහැ. මේ හතර හැර වෙන කිසි ක්‍රියාවක් අපට නැහැ. දකින, අහන, දැනෙන, දැනගන්න බව. දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත. දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම. දැන් අපට දැකීම දැකීමකින් අවසන් වෙලා නැහැ. දැක්ක දේ තියෙනවා. තියෙන දේ බලන්න අපහු යන්නත් පුළුවන්. අහපු දේ තියෙනවා. ඒ දේ බලන්න අහන්න අපහු යන්න පුළුවන්. ඇසීම ඇසීමකින් අවසන් වෙලා නැහැ. දැනීම දැනීමකින් අවසන් වෙලා නැහැ. දැනගැනීම දැනගැනීමකින් අවසන් වෙලා නැහැ. දැකීම දැකීමෙන් අවසන් වුණා නම් වෙන කල යුත්තක් නැහැ. ඉරහත් ඵල සමවත. ඇසීම ඇසීමෙන් අවසන් වුණා නම් වෙන කල යුත්තක් නැහැ. කතපිච්චයි. දැනීම දැනීමෙන් අවසන් වුණා නම් දැනගැනීම දැනගැනීමෙන් අවසන් වුණා නම් කල යුතු කිසිවක් නැහැ. අවසානයි. කටයුතු නිමා කළා. කතං කරණීයං නාපරං ඉත්තත්තායත්. තව කල යුත්තක් නැහැ කියන තැනට ගියා. ඉතින් අපි එතන නෙමෙයි තාම ඉන්නේ. දැකපු දේත් තියෙනවා, අහපු දේත් තියෙනවා, දැනුණු දේත් තියෙනවා, දැනගන්න දේත් තියෙනවා. අවසන් වෙලා නැහැ. මෙන්න මේ අවසන් වීම හා අවසන් නොවීම මේ කාරණා දෙකම යෙදෙන්නේ අර උපමාවට ගලපගත්තොත් ඒ වරදවා දැකීම හා වරදවා නොදැකීම කියන කාරණාව මත. දැන් අපි අර උදාහරණයම නැවත තේරුම් ගත්තොත් බල්ලා ළිඳට එබෙනකොට තමන්ගේම ඡායාවට බල්ලෙක් කියලා නැවටෙනවා. රැවටෙන බල්ලා ඒ ඡායාව දිහා බලාගෙන බල්ලෙක් කියලා හිතාගෙන බුරුණා. දැන් බල්ලාට ළිඳ ඇතුළෙත් බල්ලෙක් ඉන්නවා. දැන් අපි හිතමු බල්ලා ඈතට ගියා කියලා. දැන් මල්ල ඈතට ගිහිල්ලත් බල්ලට සිහි වෙන්න පුළුවන් බල්ලෙක් ගැන. බල්ලා ඉන්නේ ළිඳේ. සිහි වෙනකොටම මතක් වෙන්න පුළුවන් මේ බල්ලා ඉන්නේ අර ළිඳේ. දැන් සිහි කරගත්ත දේ බලන්න අපහු ළිඳට ඇවිල්ලා ඉබුණොත් බල්ලා හිතුවා හරි මේ ඉන්නේ බල්ලා හැමම. එතකොට බල්ලා පෙර දකිනකොටත් බල්ලෙක් හිටියා. සිතෙන් සිහි කරලා බලන්න බල්ලෙකුත් හිටියා. සිහි කරගත්ත දේ ඇවිල්ලා ආපහු බලන්නත් ළිඳේ බල්ලෙක් හිටියා. බල්ලාට එතකොට බල්ලෙකුගෙන් තොර වුණේ නෑ. හැම තැනකදීම බල්ලෙක් හමු වුණා. දැන් ඔබටත් මටත් දැකපු දේ දැකීමකින් අවසන් නොවුණු නිසා දැන් මෙතනත් ඒ දැකපු දේ එහෙම එකක් තියෙනවා කියන අදහස උපදිනවා. ඉපදිලා දැකපු දේ බලන්න ආපහු ඇවිදගෙන යන්නත් පුළුවන්. ගිහිල්ලා බලනකොට මේ තියෙන්නේ ඉස්සෙල්ලා දැකපු එකම කියලා හිතෙන්නත් පුළුවන්. අන්න අර්ථන තියෙන රැවටීමයි මෙතන රැවටීමේ දෙක ඒ හැටියෙන්ම සමානයි. දැන් අපිට ඕන බල්ලා රැවටෙන බව අපට තේරෙනවා හොඳටම. බල්ලගේ මුලාව තේරෙනවා. ඒත් අපි රැවටිලා දේ වගේ තැනක කියලා අපට තේරුම් ගන්න බැරි වේවි. ඒත් අමාරුවෙන් හරි අන්න ඒ තේරුම් ගැනීම කරගත්තොත් වෙන අපට ඒ හැටි කළ යුත්තකුත් නැති තරම්. තව කෙනෙකුගෙන් අසා ගන්න තව කෙනෙකුගෙන් උපකාර අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ටික තේරුම් ගත්තොත් තමන්ට තනියෙන් කළගත යුතු හරිය එතනින් එහාට නිර්වාණය වෙන්නේ. පරප්‍රත්‍යයෙන් තොරව අනුන්ගේ උපකාරයෙන් තොරව තමන්ගේ ගමන නිර්මාණය කරගන්න පුළුවන්. අන්න ඒ කියන තැන හරියටම තේරුම් ගත්තා. එයි අපට දැකීම දැකීමකින් අවසන් නොවන්නේ. ඇසීම ඇසීමෙන් අවසන් නොවන්නේ. දැනීම දැන ගැනීම ඉතනින් අවසන් නොවන්නේ ඇයි? අපට හැමතිස්සෙම දකින්නෙකු නිර්මාණය වෙනවා. දකින්නවා කියන තැන අපට දකින්නේ කෙනෙක් සත්වයේ පුද්ගලයේ නිර්මාණය වෙලා තියෙනවා. අහන්නේ සත්වයේ කෙනෙක් පුද්ගලයේ නිර්මාණය වෙනවා. දැනෙන කෙනෙක් දැනගන්නේ සත්ව පුද්ගල නිර්මාණයක් වෙලා තියෙනවා. අර ළිඳ මතට ඒබුණු බල්ලා සත්ව කියන අදහසක් උපදවා ගත්තා වගේ අපද දකින්නවා කියන තැන, අහනවා දැනෙනවා දැනගන්නවා කියන තැන සත්ව පුද්ගල ආත්ම සංකල්පය උපදිනවා. ඉතින් මේක සංගවිච්ඡ දහමක් විවෘත කරලා විවරණය කරලා බෙදලා හඳුනා ගන්න ඕන එකක්. බල්ලට අපි කිව්වොත් ඔබ රැවටිලා ඔබ මුලාවටපත් වෙලා ඔබ දකින්නේ ඡායාවක්, ඡායාවක් ඇති තැනකටයි උඹ රැවටිලා ඉන්නේ කියලා කිව්වොත් බල්ල එකවර පිළිගන්න එකක් නෑ. ඒ වගේ මේ ලෝකේට මුනිවරු දේශනා කළත් ඔබ ඔබේ සිතටම රැවටිලායි ඉන්නේ, ඔබ ඔබේ සිතටම මුලා වෙලායි නැති දෙයක් ඇති බවට හදාගෙන නැති සප්තපුද්ගල ආත්ම සංකල්පයක් දෘෂ්ටියක් ඇති කරගෙනයි ඔබ දුක් විඳින්නේ කියලා ධර්මානුශාසනා කළාට එකවර පිළිගන්න තරම් සූදානමක් නෑ. ඒක නුවණින් දකින්නට ඕන නුවණින් බලන්නටම ඕන කාරණාවක් නිසා අන්න එතනදී තමයි අපට ස්කන්ධ ටික පිළිබඳව පැහැදිලි විවරණයක අවශ්‍යතාවය දෙන්නේ දැන් අපි සම්මතයේ ස්කන්ධ ටික පිළිබඳව කරන කතාවක් තියෙනවා මේ රූපස්කන්ධය හැටියට මේ බඹයක් පමණ කය රූපස්කන්ධය හැටියට මේ තුල ඇති වෙන විඳීම වේදනා වේදනාස්කන්ධය හැටියට හඳුනන බව සංඥාස්කන්ධය හැටියට සිතන කල්පනා කරන බව සංස්කාරස්කන්ධය හැටියට දැන ගැනීම විඥානස්කන්ධය හැටියට කල්පනා කරනවා කතා කරනවා ලියවිලා තියෙනවා කියවෙනවා බොහෝ වාරවල හැබැයි මෙන්න මේ සම්මතය තුල අපට මේ දහම ගවේෂණය කරන්න හම්බ වෙන්නේ නේ ඒ සත්ව පුද්ගල සම්මතය තුල ගොඩනැගුණු දහමක් ඒක ලෞකික ප්‍රතිපදාව තුල යම් ඉඩක් ලැබෙන්න පුළුවන් ලෝකෝත්තර ප්‍රතිපදාවට යන කෙනෙකුට ඒ තුල පිහිටක් හොයන්න හම්බ වෙන්නේ නැහැ. එනිසා බුදුහාමුදුරන්ගේ දේශනාව තුල එන කන්නානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ ඉදං උච්චතාවසෝ ජාති මේ ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයන්ගේ හට ගැනීම යම් තැනක වේනම් ඒ ජාතියයි උත්පාද සංයුත්තයේදී යෝච භික්ඛවේ චක්කුං උප්පාදෝ තිති අබිනිබ්බති පාතු භාවෝ එහෙදි කියවෙනවා ඇස උපන්න කියලා කියන්නේ පැවැත්ම කියන්නේ හට ගැනීම කියලා කියන්නේ දුක්ඛස්සේසෝ උපාදෝ රෝගහානං තිති ජරා මරණස්ස පාතු භාව එහැ උපන්න කියන්නේ දුක හටගත් රෝගී පැවැත්ම ජරා මරණේ පහළවීම කියනවා එහි ඉදීම හත්තිපදෝපම වැනි සූත්‍ර තුල එක බෙදලා දක්වනවා දුක කියපු පංච උපාදානස්කන්ධය වෙන්කොට දක්වනවා එහෙත් රූපයක් රූප උපාදානස්කන්ධයට දැන් එහෙ උපන්නනම් එහෙට ගැටුණු අරමුණකුත් තියෙනවා එහෙත් එහෙට ගැටුණු අරමුණක් දෙකම ධාතුව රූපේටයි ඇති ඒ ගැටීම නිසා හටගත් විඥානයේ විඥානස්කන්ධයටයි ඇති ඒ ස්පර්ශයෙන් හටගත් වේදනාව වේදනාස්කන්ධයට රූප සංඥාව සංඥාස්කන්ධයට සංචේතනාව සංකාරස්කන්ධයට ආයතනය උපන්න කියන තැන ස්කන්ධයන්ගේ පහළවීමකුත් තියෙනවා ස්කන්ධ පහළ වුණා කියන තැන ආයතනයන්ගේ හටගැනීමකුත් තියෙනවා කතමංචෞසෝ ජාති කියපු තැන කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ ඉදං උච්චතෞසෝ ජාති මෙසේ බුදුරජාණන් වහන්සේ නම් කළා එතකොට එහෙනම් දුක්ඛස්සේසෝ පාදෝ දුක උපන්න දුක උපන්න කියනකොට පංච උපාදානස්කන්ධයේ පිළිබඳව වෙන්ට ඕන මේ කියන්නේ යෝච භික්ඛවේ චක්කුන් නිරෝධෝ උපසමෝ අත්ථංගමෝ දුක්ඛස්සේසෝ නිරෝධෝ රෝගානං උපසමෝ ජරා මරණස්ස අත්ථංගමෝ දුක නිරුද්ධ කළා වෙනවා රෝගී උපසමයට ගියා වෙනවා ජරා මරණේ නිරුද්ධ කළා වෙනවා චක්කුන් නිරෝධෝ එහෙ නිරුද්ධ වුණා එහෙනම් දැකීම දැකීමකින් අවසන් වෙනවා කියන තැන එහෙ නිරුද්ධ වෙන්න ඕන දැකීම දැකීමකින් අවසන් වුණේ නැහැ කියන තැන එහෙ නැවත නැවත හටගන්න හේතුව ඉතුරු වුණා වෙන්න ඕන. දැන් අපි බලන්න ඕන මෙන්න මේ Nirodhaya සිද්ධවන්නේ කොහොමද කියලා. Nirodhavanne කොහොමද කියලා. එතනදී ධර්ම න්‍යායක් අපට පෙන්නනවා. ඇසත් රූපයක් ගැටෙනකොට සිත උපදිනවා. සිත උපදින්නේ තනිවම නොවේය. සිත තනිවම හටගන්නේ නැතය. සිත උපදින්නේ සිතුවිලි සමගමය. ඒකුප්පාද නිරෝධාච ඒකා ලම්බන වත්තුක. මේ පාඨයේ පුරුදුයි හුඟක් දෙනකොට. එකටම උපදින්නේ එකටම මියැදෙන්නේ එකම ආරම්මණේ එකම වස්තුවේහි පවතින්නේ. එතකොට එකටම ඉපදිලා එකටම නිරුද්ධ වෙනවා. සිතත් එක්කම උපදිනවා. සිතත් එක්කම නිරුද්ධ වෙනවා. මොනවද සිතත් එක්ක උපදින්නේ? සිතුවිලි. මොනවද සිතුවිලි? පස්ස, වේදනා, සංඥා, චේතනා ආදී මේ චෛතසික ධර්මයෝ සිතත් එක්කම ඉපදිලා සිතත් එක්කම නිරුද්ධ වෙනවා. සිත ඉපදිලා තියෙද්දී සිතුවිලි නිරුද්ධ වෙන්නෙත් නෑ. සිතුවිලි මැරිලා තියෙද්දී සිත පණ පිටින් ඉන්නෙත් නෑ. සිත උපදින්නේ යම් විටකද සිතුවිලිත් ඒ සමගම උපදිනවා. සිත මිය යන්නේ කොතනද? ඒ මොහොතේම සිතුවිලිත් මිය යනවා. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන සිතේ හා චෛතසික ධර්මයන්ගේ කෘත්‍ය ඔවුන් සතු වගකීම් කාර්යභාරය වේදනාව විඳින බව සංඥාව හඳුනන බව සංස්කාරය සංචේතනාව සිතන බව කල්පනා කරන බව මෙනෙහි කරන බව විඥානය දැනගන්න බව. එතකොට මෙන්න මේ ධර්මතාව ටික තමයි චිත්තචෛතසික ධර්ම තුල සිද්ධ වෙන්නේ. එතකොට හැත් රූපයත් රූපයට විඥානය සිතට චෛතසික ධර්ම. එතකොට අපි දකිනවා කියන තැන ඇත්තටම පවතින යථාර්ථය තමයි චිත්ත චෛතසික රූප කියන ධර්මතා ටික. චිත්ත චෛතසික රූප කියන ධර්මතා ටික ධර්මතාවයේ හැටියට දැක්කොත් ඔන්න ගොඩනගෙනවා නිබ්බාන කියන පරමාර්ථයත් එතනම. අපිට චිත්ත චෛතසික රූප ඇති තැන ඒ ධර්මතාවය නෙමෙයි අපට පේන්නේ. සත්වයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් යම නිවනින් අපි ඈත් වෙනවා. එහෙනම් දැන් අපිට ඒ නිවන මතු කරගන්න පුළුවන් වෙන්නේ පවතින යථාර්ථයේ යථාර්ථයේ හැටියට දැක්කොත්. ඒ කියන්නේ චිත්ත චෛතසික රූප කියන ධර්මතා ටික අර ලිඳේ නිදර්ශනයට සමාන කරගන්න ඡායාවක් කියන හේතු නිසායි ඒ බඳු ඡායාවක් හටගත්තේ. එහෙනම් අපිටත් එහෙත් රූපයත් විඥානයත් කියන හේතු නැත්නම් විඳින හඳුනන කල්පනා කරන බව කියන ටික යෙදෙන විදිහක් නෑ. මේ හේතු නොහටගත්තොත් වේදනා සංඥා සංඛාර කියන ධර්මියොත් හටගන්න ඉඩක් නැහැ. මේ හේතු හටගත්තොත්මයි මේ ටික හටගන්න වෙන්නේ. සිතක් නැතුව සිතුවිලි උපදින්න බැරි නිසා. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන අපට පෙනුණා දකින්නවා කියන තැන අර උපමා විදිහ දර්ශනයේදී බල්ලට පෙනුණු දෙයක් තිබුණා. බල්ලට පෙනුණු දෙයක් තිබුණ ඡායාව. දැන් බලන්න ඡායාව හෝ ඡායාව හටගැනීමට හේතු ටික බල්ලට කිසිදු අනතුරක් කළේ නෑ, හානියක් කළේ නෑ, විපතක් කළේ නෑ. වරද කරගත්තේ කවුද? කොතනද? ඡායාව ඡායාව හැටියට නොදකපු තැන වැරදි මානසිකාරයක්, වැරදි කල්පනයක් ගොඩනගා ගත්තා. බල්ලෙක් කියන උපකල්පනය ඇති කරගත්තා. දැන් බලන්න වැරද්ද කොතනද තියෙන්නේ කියලා. පවතින යථාර්ථය නොවේ. එතන ඇත්ත ඇති සැටියෙන් නොදකපු තැන වැරදි මානසිකාරයකට බල්ලෙක් ඉන්නවාමයි කියන අදහසට ඉඩ ලැබුණා. කල්පනා කළ දේට අනුව දැනගන්නවා. යං විතක්කේති තං විජානාති කියනවා. විතර්ක කළ දේට අනුවම දැනගන්නවා. දැන් බල්ලා කල්පනා කළේ බල්ලෙක්මයි ඉන්නේ කියලා. බල්ලාගේ දැනගැනීමත් බල්ලෙක්ම වුණා. එනිසා බල්ලා බල්ලෙක්ගෙන් තොර වුණේ කොතනකදීවත්. ගහ යටට ගිහිල්ලා හෙවනේ ඉන්නකොටත් බල්ලෙක් මතක් වෙනකොටම ලිඳේ තමයි බල්ලා ඉන්නේ කියලා සිහි කරගත්තා. ලිඳේ ඉන්න බල්ලා බලන්න ආපහු ලිඳට එබෙනකොට අනේ ඉස්සෙල්ලා හිටපු බල්ලාම තාමත් ඉන්නවා කියන අදහස නැවත නැවතත් මේ මෝඩකමට ආශ්‍රවයට ඉඩ ලැබුණා. හොඳයි. දැන් මෙන්න මේ ටික තේරුම් ගත්තනම් ඒහා සමානව විමසන්න. දැන් මොකද්ද මේ උපමාවේදී බල්ලා වැරදි කල්පනාවක් කළා? ඇයි වැරදි කල්පනාව කළේ? කුමක් හරියට නොදැකීම නිසාද? පවතින දේ නොදැකීම තුළ වැරදි කල්පනාවක් ආවා. හරි, දැන් තේරෙනවා. එහෙනම් මම දකිනවා කියන තැන මට පේන දේ මොකක්ද? එතන වරදවා මෙනෙහි කරන්නේ කොහොමද? වැරදි මානසිකාරයකට යන්නේ පවතින දේ, පෙනෙන දේ ඇත්ත නොදන්න කම නිසා. එහෙනම් මට පෙනෙන දේ මොකක්ද? ඒ පෙනෙන දේ සැබෑව මොකක්ද? ඒ සැබෑව නොදන්නා කම මත ගොඩනැගෙන වැරදි මානසිකාරය කුමක්ද? මෙන්න මේ ටික අර නිදර්ශනයට අනුරූපීව ගලප ගන්න, සම්බන්ධ කර ගන්න පුළුවන් වුණොත් ඔන්න අපට තේරෙනවා අපි අර උදේ පටන් ගත්ත තැනට අනුව සරියුත් මාහිමියන් වහන්සේගේ දේශනාවට අනුව සිල්වතා සෝතාපන්න භාවයේ පිණිසත්, සෝතාපන්නයා සකදාගාමි භාවයේ පිණිසත්, සකදාගාමි කෙනා අනාගාමි බව පිණිසත්, අනාගාමි කෙනා රහත් ඵලයේ පිණිසත් කළ යුතු කාර්ය කුමක්ද, මෙනෙහි කළ යුත්ත කොසේ කෙසේ කළ යුතුද කියලා තමන්ටම ඒ ගැන වැටහීමක් ලබන්න පුළුවන්කම තියෙනවා. එහෙම වුණොත් අපට හුඟක් ප්‍රයෝජනවත් වේවි මේ දවස් දෙක. මා දන්නේ නෑ ඒ ටික තේරුම් ගන්න තරම් සමත්ද කියලා. සමත් වුණොත් හොඳයි. එහෙනම් අපි අර නිදර්ශනය අපේ ආධ්‍යාත්මයට ගලප ගන්නට ඕන, සසඳ ගන්නට ඕන. වතුරෙහි හටගත් ඡායාවක් තියෙනවා. එහෙනම් දැන් අපි රැවටෙන ඡායාව කොහෙද තියෙන්න ඕන? වතුර කියන තැන අපි සමාන කරගන්න වෙනවා සිතට. ඒ සිතේ ඒ සිතුවිලි පහළ වෙන්නේ සංඥා වේදනා සංඥා පහළ වෙන්නේ සිතේ. සිතේ පහළ වෙන සිතුවිලි වලටයි රැවටෙන්නේ. එහෙම කතාවක් කියවෙනවා ධර්මයේ, ඒක සැබෑවක්ද කියලා සොයා බැලීම උරගා බැලීම තම තමන් සතු වගකීමක් වෙනවා. එතකොට එහෙනම් සිතේ හටගත්ත දේම නම් සිතට පේන්නේ. ඇත්තටම ඒ පේන දේ සිතත් එක්කම නිරුද්ධ වෙන්න ඕන. සිතේම හටගත්ත දේ නම් සිත දකින්නේ, සිතත් එක්කම ඒ සිතුවිලිත් නිරුද්ධ වෙන්න ඕන. ඒක උපාද නිරෝධාච කියන නියමයේ අනුව. එහෙනම් සිතේම ඉපදিলা සිතත් එක්කම නිරුද්ධ වුණා නම් ඒ දේ නම් ආපහු දකින්න බෑ නේද? සිතත් එක්කම ඉපදিলা නිරුද්ධ වුණා නම් ඒක නම් ආපහු බලන්න බෑ කවදාවත්. හැබැයි බලන ක්‍රමයක් තියෙනවා. දැන් බල්ලා ලිඳමත ඡායාවට බල්ලෙක් කියලා රැවටිලා ලිඳෙන් එහාට ගිහිල්ලත් මනෝමයෙන් රැවටෙනවා බල්ලක් ගැන, සිතින් රැවටිලා බල්ලෙකු ගැන. ආපහු ඒ බල්ලා ඉන්නේ ලිඳේ කියලා දුවලා එබිලා බලනකොට ආපහු ඒ බල්ලම ඉන්නවා. බල්ලට හිතෙන්නේ රැවටිලා කියලා. ඇයි ඉස්සෙල්ලා ඉත බල්ලෙමම ඉන්නේ? හැබැයි ඔබට මට තේරෙනවා, ඇත්තටම බල්ලා ඉස්සෙල්ලා එවීම නිසා ලිඳට එබුණු නිසා යම් ඡායාවක් හටගත්තා නම් බල්ලා බල්ලෙක් කියලා රැවටුනේ ඡායාවට. බල්ලා ලිංකටෙන් එහාට යනකොටම ඒ ඡායාව ඉතුරුක් නැතුවම ඉවර වුණා. දැන් ආපහු බල්ලා ලිඳට එබුණු නිසා දැන් ඡායාවක් හටගත්තා. දැන් බල්ලා රැවටෙනවා නම් දැන් රැවටෙන්නේ දැන් හටගත්ත ඡායාවට. දැන් ඡායාවට රැවටෙනවා විතරක් නෙමෙයි බල්ලා අතීත ආශ්‍රවයටත් ඉඳ හදාගත්තා. ඉස්සෙල්ලා හිටි බල්ලමයි මේ ඉන්නේ කියලා. අතීත පුරුද්දත් මෙතනට සසඳගත්තා, එකතු කරගත්තා. දැන් ඇත්තටම බල්ලා යම් දවසක දැනගත්තොත් ලින්දට එබෙනකොට මෙහෙම ඡායාවක් හටගන්නවා කියලා, බල්ලා අපව එහාට ගිහිල්ලා ආයෙවිල ලින්දට එබුණත් ඡායාව පෙනෙයි. බල්ලා දන්නවා ඉස්සෙල්ලා ඡායාව ලින්ෙන් එහාට යනකොට ඉවරයි. දැන් තියෙන්නේ නම් ඉස්සෙල්ලා දැකපු එක නන් නෙමෙයි, දැන් එබුණු නිසාම හටගත්ත ඡායාව දැන් පේනවා කියලා. ඉතින් අපිත් ඔන්න ඔය නුවණට එන්න ඕන. දකින්නවා කියන තැන අපිට ලොකු වෙනසක් කරගන්න වෙනවා. අපි ලෝකයේ තුල ඉන්නේ, මුළු ලෝකයේම කටයුතු කරන්නේ ඇහෙන්ම දකිනවා, කනෙන්මයි අහන්නේ, නාසයටමයි දැනෙන්නේ සුවඳ, රස දැනෙන්නේ දිවටමයි, පහස දැනෙන්නේ කයටමයි, දැනගන්නේ සිතෙන්මයි කියලා. ඇහැටමයි රූප පේන්නේ, රූප දකින්නේ ඇහෙන්මයි. එතන චිත්තචෛතසික ධර්ම වලට කිසි ඉඩක් නැහැ. කනෙන්මයි අහන්නේ, සෝත විඥාණයට සෝත ස්පර්ශයෙන් හටගන්න වේදනා සංඥා චේතනාවට කිසි ඉඩක් නැහැ. ඒව දන්නේම නේ අපි. ඇහෙන්ම දකිනවා, කනෙන්ම අහනවා, නාසයෙන්ම දිවෙන්ම රසයෙන්ම දැනගන්නවා කියන අදහසකයි ලෝකෙ ඉන්නේ. මුතුන් බුදුහාමුදුරුව අපට දේශනා කරනවා මෙන්න මේ බඳු අදහසක සංකල්පයක ඉන්න ලෝකෙට කියන්නේ ඔය දැකීම වැරදි. ඔය දැක්ම වැරදි. නිවැරදි දැක්ම මෙන්න මෙහෙමයි. එහෙන් රූපය පේනවා නෙමෙයි. එහෙත් රූපයත් ගැටීම නිසා මෙන්න මේ බඳු චිත්තචෛසික ධර්මයක් ඇති වෙලයි දකිනවා කියන කාරණාව වෙන්නේ. එතන යෙදෙන හරි විදිහ මෙහෙමයි, වැරදි විදිහ මෙහෙමයි කියලා දෙකම අපට බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. දැන් අන්න එතන අපි තේරුම් ගත්තොත් විතරයි අපට ස්කන්ධ උපාදානස්කන්ධ දුක්ඛ ඥාන සමුදය ඥාන කියන ටික හොඳින් වෙන් කරගෙන දුක නිවා කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් කුමක්ද සිදුවෙනව ඇත්තේ? අපි දැක්කල් ඉඳට එබෙනකොට ඡායාවක් හටගත්තා. හටගත්ත ඡායාවට බල්ලා බල්ලෙක්මයි කියලා රැවටුණා. දැන් එහෙත් රූපියක් ගැටෙනකොට සිතේ උපදිනවා සිතුවිලි ධර්මය, වේදනා සංඥා. මෙන්න මේ හිතේම හටගත්ත දෙයට අපි කල්පනා කරලා වැරදි අදහසක් මතු කරගන්නවා. කෙනෙක්, සත්වයේ, පුද්ගලයේ, යමක්, දෙයක් පිළිබඳ අර ඡායාව ඇති තැන සත්ව සංකල්පයක්. සත් සංකල්පය කියන්නේ, දෘෂ්ටිය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඒ උපමාවට අනුව. ඡායාවක් ඇති තැනක සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටිය කියන කිව්වහම මොන වගේ අදහසක්ද මේ කියන්නේ කියන අදහස තේරුම් ගන්න බල්ලලින්දට එබෙනකොට පවතින දේ ඊළඟට නැතිම දෙයක් ඇති බවට ඇති කරගන්න මිත්‍යා කල්පනාව, මිත්‍යා සංකල්පය, මිත්‍යා දෘෂ්ටිය. ඒ වචන වලින් කියවෙන්නේ මොන වගේ අර්ථයක්ද කියලා තේරුම් ගන්න. එතකොට දැන් ඔබටත් මටත් දකිනකොට සත්ව පුද්ගල ආත්ම යමක් කෙනෙක් දෙයක් කියන හැඟීම උපදිනවා නම් ආපහු තණ්හා කරන්න කියලා අමුතු එකක් ඕනේ නෑ මේ සසරේ උපදින්න. සත්වයෙකු, පුද්ගලයෙකු, කෙනෙකු දෙයක් බවට ගන්න බව, දකින බවම තණ්හාව කියලා හිතන්න. මේ යමක් දෙයක් කෙනෙක් කෙනට ඇවිල්ලා ඔහු පිළිබඳව, ඇය පිළිබඳව, එය පිළිබඳව ඇති කරගන්න මහා තණ්හාවම ඕනේ නෑ සතර දුකට යන්න. සත්වයේ, පුද්ගලයේ, කෙනෙක්, යමක්, දෙයක් කියන මට්ටමින් දකින හඳුනන බවක් ඇත්නම් එය ප්‍රමාණවත් සසර දුකට යන්න. අන්න ඔබ යම් දෙයක් ඇහැට ගැටිලා, කනට ගැටිලා, නාසයට, දිවට, කයට ගැටිලා, සිතට ගැටිලා, සත්වයේ, පුද්ගලයේ, යමක්, කෙනෙක්, දෙයක් කියලා දකින දැක්ම ඔබ තුල යම් තාක් පහළ වෙනවා නම් ඒ පහළ වෙන හැම තැනකම උපදවාගෙන තියෙන්නේ පංච උපාදානස්කන්ධය. බෙදලා බලන්න පුළුවන් ඕනනම් විමසලා බලන්න පුළුවන් ඒක වෙන්නේ කොහොමද කියලා. පංච උපාදානස්කන්ධය. දැන් ඔය පංච උපාදානස්කන්ධය, ඒ කියන්නේ සත්වයෙකු, පුද්ගලයෙකු, කෙනෙක්, දෙයක්, යමක් හැටියට දකිනවා නම් අන්න ඒ දකින බව ඔබ තුල තාම පවතිනවා නම් ඔබට හිතන්න පුළුවන් අර අපි උදේ ගත්තේ වාහනයකට අහු වෙලා, කුණු වෙලා, පණුව ගහලා, ඉස්ම ගලන, කූඹි වහලා, මැස්ස වහලා, කපුට කොටන, නැකිට ගන්න හෙලවෙන්න බැරි අසරණ බල්ලෙක් ගැන, පිටපැත්ත කුණු වෙලා ඇටකටු මතු වෙනකන් දිය වෙලා ගිය පණ පිටින්ම ගඳ කුණු වුණු රෝගියෙකු ගැන, මුඛ පිළිකාවක් හැදිලා කට කුණු වෙලා සරව ගලන පණුව පිරින නාසයට හොඳින්ම ගඳ එන තදින් දැනෙන එබඳු රෝගියෙක් දුටු විටක ඔබට හිතන්න අන්න අර විදිහේ දකින අහන දැනෙන දැනගන්න තැන යමක් දෙයක් කෙනෙක් හිටියට ඔබ දකිනවා නම් ඔබට හසු වෙනවා නම් එය ප්‍රමාණවත් නැවත නැවතත් අර වගේ දුකකට ඔබ වැදලා දාන්න. දැන් බලන්න අල්ලා අසරණ වෙලා ඔය බල්ලා උපදින්නේ නැත්තේ කොහොමද? ඔන්න ඔය කියන දැකීම දැකීමකින් අවසන් වෙන්න නුවණක් නොතිබුණු නිසා වෙන්නට ඇති. පෙර ජීවිතයේ මිනිස්සෙක් වෙන්න ඇති සමහර වෙලාවට. දකින අහන දැනෙන දැනගන්න තැනක හරියට දැකගන්න බැරි වුණා. ඡායාවට රැවටුණා. කෙනෙක් දෙයක් සත්වයේ පුද්ගලයේ කියන අදහස උපන්නා. ඒ අදහසට සාපේක්ෂකව කර්ම සංස්කාර උපදවා ගත්තා. ඊට සාපේක්ෂකව තිරිසනෙක් වෙලා උපන්නා. බල්ලගේ උත්පත්තිය නිසා මේ බඳු ජරා ව්‍යාධියකට ආවා. ඉතින් මමත් මේ උපාදානස්කන්ධයෝ හටගන්න තාක් කල් අර දුකෙන් මිදිලා නැ, අර කුණු වෙලා පණුව ගහලා සරව ගලන ජරපත් වෙච්ච ඒ සියලු දුකෙන් මිදිලා නැ. ඒ සියලු දුකට තාමත් හේතුව මෙතන නේද? මේ බීජය නේද බඳු දුක් හදලා දෙන්නේ? අන්න පංච උපාදානස්කන්ධයේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුන්‍යතෝ කියලා බලන්න කියන්නේ මේකයි. එතකොට ඔබට සත්වයක පුද්ගලයක යමක් කෙනෙක් දෙයක් හැටියට කුමක් හෝ මේ ලෝකයේ තුල විශේෂයෙන් මේ භාවනා කරන මොහොතේහි හසු වුණොත් හමු වුණොත් ඒකට මහා බියක් ඇති කරගන්න මේ කියන්නේ. මේ පුංචි නිමිත්ත, මේ පුංචි සටහන ප්‍රමාණවත් නේද අර වගේ මහා දුකකට ගෙනියන්න? මේ පුංචි නිමිත්ත තියනකන් අර දුකෙන් මිදිලා නෑ නේද? එහෙනම් ඒ දුක හදන නිමිත්ත බීජය නේද මේ දකින භවයේ අහන දැනෙන දැනගන්න තැන මේ වෙච්ච වැරද්ද? එහෙනම් මේ වරදවා ගන්න තැනෙහි බියකරු බව, භයානකකම, මහා දුකකට උරුමය මෙතන නේද කියලා ඇති කරගන්න අවබෝධයට උපකාර පිණිස මේ හමු වෙන අරමුණු තම ජීවිතයට ගලපමින් සසඳමින් මෙවන් දුකකට පත්වෙන්නේ මෙන්න මේ හේතු නිසා නේද? මේ හේතුව නැති කරගත්තොත් නේද මේ සියලු දුකින් නිදහස් වෙන්නේ? එහෙනම් මේ සියලු දුක් ඇති කරන්නේ, මේ සියලු දුක් උපදවන්නේ මෙබඳු මිත්‍යාවක් වැරදි දැක්මක් මතනම්, එහෙනම් මේ වැරදෙන්, මේ මතයෙන්, මේ මිත්‍යාවෙන් මා ඉක්මනින් ගැලවෙන්න ඕන, මිදෙන්න ඕන නේද කියන අදහස වඩා තීව්‍ර කරගෙන, ඍජු කරගෙන උනන්දු වෙන්න ඕන කොහොමද රැවටෙන්නේ, කොතනද රැවටෙන්නේ කියලා බලලා ඒ මුලාව දුරු කරගන්න. අපි අපේම සිතුවිලි සිතේම හටගන්න දේ සිතින් දැක්කත් ඇත්තටම අතන ඡායාව දැකලා මල්ලෙකු පිළිබඳව හිතාගත්තා වගේ අපද හැම මොහොතකම සිතේම හටගන්න සිතුවිලි සංඥා දැකගත්තත් රූපයම දකිනවා, රූපයම හඳුනනවා, රූපයම විඳිනවා, රූපය ගැනම කල්පනා කරනවා කියන මිත්‍යා මතයකට ඉඩ හදා ගන්නවා. මේ වරද ඇති තාක් කල් දැකීම දැකීමකින් අවසන් වෙන්නේ නෑ. හැබැයි අපි දැක්කොත් එහෙත් රූපයන් ගැටීම නිසා මෙන්න මේ චිත්තචෛතසික ධර්මයන්ගේ පහළ වීම, එහෙත් රූපයන් වෙන් වෙනකොට චිත්තචෛතසික ධර්මියෝද නිරුද්ධ වෙනවා කියලා අපි එතකොට දකින දෙයක් තියෙනවා. හැබැයි අපි දකින දේ රූපේට අයිති නෑ. එහෙ තියෙන දේ නෙමෙයි, ඇතුළතම හටගත්ත දේ. මෙතන හටගත්ත දේමයි දකින්නේ. මෙතන හටගත්ත දේ මේ හිතත් එක්කම නිරුද්ධ වෙනවා කියලා දැකගත්තොත් ස්කන්ධයත්, ස්කන්ධයන්ගේ උදයත්, ස්කන්ධයන්ගේ වැයත් තතුසේ දැනගනීද? අන්න ඔහු මේ ශාසනයේ උරුම කරුවය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ස්කන්ධයෝත්, ස්කන්ධයන්ගේ උදයත්, ස්කන්ධයන්ගේ වැයත්, ඒ කියන්නේ ස්කන්ධ ටිකත් ස්කන්ධ ටික ඇති වෙන හැටිත්, ස්කන්ධ ටික නැති වෙන හැටිත් තතුසේ නොදනීද? ඔහු මේ ශාසනයෙන් බහැර වූයේම වේ. මේ ශාසනය නෙමෙයිම කියලා කියනවා. එහෙනම් මේ ශාසනය වෙන්නේ මෙන්න මේ ටික දෙක ගත්තොත්, දැනගත්තොත්. ඉතින් හොඳටම අරණි දර්ශනයට සමාන වැඩපිළිවෙලක් ගැළපුමක් කරගන්න පුළුවන් තමන්ට තමන්ගේ ආධ්‍යාත්මය තුල. ඇහැට ගැටෙනකොට සිතිනුයි දකින්නේ කියන කාරණාව අපට හඳුනා ගැනීම ටිකක් අමාරු වේවි, අපහසු වේවි. මොකද අපේ පුරුද්ද බාහිරයටම යොමු වෙලා තියෙන නිසා. ඒත් අපි අනුමාන නුවණකින් ඒක පටන් ගත්තොත් අපට ප්‍රත්‍යක්ෂයක් කරා යන්න පුළුවන්. ඇත්තටම ඇහැටනම් රූප පෙනෙන්නේ, ඇහෙන්මනම් රූප දකින්නේ, ඇහෙත් රූපයන් දෙක වෙන් වෙනකොට රූපය පිළිබඳව කිසිම අත්දැකීමක් අපට ඉතුරු වෙන්න බෑ. ඒක අවසන් වෙන්න ඕන. ඒ දැන් බලන්න, අද උදේ එනකොට දැකපු දේවල්, අහපු දැනුණු දේවල් දැන් ඒ විදිහෙන්ම ඒ භෞතික රූපයට සමානවම යමක් හිතේ මවා පෙන්වන්නේ නැද්ද? එනකොට ආපු මතකය ටිකක් අවදි කරලා බලන්න. දැකපු දේවල් ඊහා සමානවම පේනවා. අර රූපයට සමානවම පේනවා. දැන් පේනකොට මොකද්ද හිතෙන්නේ? අර එනකොට දැක්ක දේ නෙමෙයි. එනකොට තමයි මේක දැක්කේ. දැන් සමහර ලාවට යනකොටත් බලාගෙන යන්න ඕන කියලා හිතෙන්නත් පුළුවන්. ගිහිල්ලා බැලුවොත් පෙනෙයි ඇත්තටම. දැන් අර බල්ලා ළින්දට එබෙනකොටත් බල්ලෙක්ව දැක්කා. ගහ යට හෙවනේ ඉන්නකොටත් ඔන්න ඔය වගේම ඡායාවක් හිතේ ඇඳුනා. එතකොට මතක් වුණා මේ බල්ලානේ. බල්ලා ඉන්නේ අර ළින්දේ. ආපහු දුවලා ගිහිල්ලා බලනකොටත් බල්ලෙක් වෙනුණා. හැබැයි ඔබ දන්නව ඇත්ත මොකද්ද කියලා. එහෙත් ඔබ රැවටෙන්නේ තිබඳු තැනක නේද කියලා තේරුම් ගන්න පුළුවන් වුණොත් අපට පංච උපාදානස්කන්ධ දුක කියන එක හොඳට තේරෙනවා. ඒක තේරුම් ගත්තොත් දුක දුක හැටියට දකින හැම මොහොතකම සමුදේ ප්‍රහාණය වෙන්න ඕන. මිත්‍යාව දුරු වෙන්න ඕන. සමුදේ දුරු වෙනවා නම් නිරෝධේ සාත් වෙන්න ඕන ටිකින් ටික. නිරෝධේ සාත් වෙනවා කියන්නේ ටික ටික මාර්ගයේ වැඩෙනවා කියන එක. මාර්ගයේ වැඩනවා කියන්නේ නිරෝධේ සාත් වෙනවා නම්. නිරෝධේ සාත් වෙන්නේ සමුදේ දුරු වෙනවා නම්. සමුදේ දුරු වෙන්නේ දුක පිරිසිද දකිනවා නම්. ඇත්ත ඇති සැටියෙන් දකිනවා නම්. එහෙනම් මාර්ගයේ වැඩනවා කියලා අපිට කරන්න තියෙන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින එක. ඇත්ත ඇති සැටියෙන් දකින්න බෑ ඇත්ත මොකද්ද කියලා දන්නේ නැති කෙනෙකුට. එනිසා භාවනා කරන්න කලින් ඒ ඇත්ත දකින්න ඕන කොතනද කියන අනුමාන දැනුමවත් ඇති කරගෙන ඥානතෝ ඒ දැනීම ඇති කරගෙන ඒ දැනුම මූලික කරගෙන දකින්න උත්සාහ කරන්න ඕන. එහෙම වුණොත් තමයි දකින්න පුළුවන් වෙන්නේ. නැත්තම් දකින්න බෑ. දැන් එහෙනම් තේරුම් ගන්න උදේ දැකපු දේ දැන් සිහි වෙනවා කියන තැන බලන්න හිත ඇතුලේ මොකද්ද පේන්නේ කියලා. කොහේවත් තියෙන සතර මහා ධාතුයෙන් හටගත්ත සතර මහා ධාතුයෙන් යුක්ත රූපයක්ද ඔය දැන් පේන්නේ? අර ඡායාව කියපු තැනට සමාන නැද්ද උතන? දැන් බලන්න හොඳට තමන්ගේ සිත් වලින් බලන්න. උදේ දැකපු දෙයක් දැන් අපි සිහි කරනකොට පේන යමක් තියෙනවනේ. දැන් පේනන යමක් තියෙනවනේ. නෑ කියන්න බෑනේ. පේන දේ බලන්න දැන් රූපයක්ද ඡායාවක්ද කියලා. ඡායාව. හැබැයි දැන් අපි දන්නවා මේක ඡායාවක් කියලා. හැබැයි මේ ඡායාව පේනකොටම මතක් වෙන්නේ අරහෙ නෙමෙයිද? ඡායාව දකිනකොට බල්ලට මතක් වුණේ බල්ලෙක් පිළිබඳව. එතකොට දැන් අපිට ඡායාව ඡායාව බව වැහෙනව නේද? උදේ දැක්ක දෙයමයි කියන රූපයක් පිළිබඳව අරමුණක් නේද එන්නේ හිතට? එහෙනම් දැන් ඔතන නැද්ද අර අවිද්‍යාවේ ධර්මතා දෙක? ඇත්ත ඇති සැටියෙන් වහනවා, නැති දෙයක් ඇති බවට පෙන්නනවා කියන ධර්මතාවය ඔතන නැද්ද? තියෙනවා. එහෙනම් දැන් බලන්න ඔය ධර්මතාවයන් දෙක වෙන් කළොත් අපි දැන් අපිට වෙන් කරන්න බැහැ එකපාරට. දැන් අපිට පේන්නෙම මේ අරකමයි කියලා. දැන් හිතේ හටගත්ත ඡායාව සංඥාව පේන්නේ අපි බාරගන්නේ මරහිති වුණ එකමයි කියන අදහස් තමයි ඉබේ හටගන්නෙම. එතකොට දුකත් සමුදයත් දෙක එකටම තියෙනව නේද? අපි කිව්වොත් පවතින ඡායාව දුක හැටියට අරහේ තියෙන එකමයි පේන්නේ කියලා ගන්න දේ සමුදය කියලා කිව්වොත් අපි කිව්වේ අර ඡායාව පවතින යථාර්ථයේ දුක්ඛ සත්‍යයේ හැටියටත් නැති දේ ඇති බවට ගත්ත බල්ලා සමුදය හැටියටත් වෙන් කරගත්තොත් එතන තියෙන ධර්මතා දෙකක්. නමුත් බල්ලට පේන්නේ බල්ලෙක්වමනේ. දෙකක් නැහනේ. යථාර්ථයේ පේන්නෙම නැහැ. පේන්නේ බල්ලෙක්මයි. දැන් අපිටත් ඔය කියන තැන ඡායාවක් නම් පේන්නේ නැහැ. පේන්නේ අරහේ තියෙන එකමයි කියන අදහසමනේ ප්‍රකට. පැහැදිලිද? එහෙ තියෙන එකම කියන අදහස තමයි ප්‍රකට වෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන පවතින යථාර්ථයකුත් තියෙනවා, නැති දෙයක් ඇති බවට පෙන්වන බවකුත් තියෙනවා. දුකත් සමුදයත් දෙකම අපට හැමතිස්සෙම එකතු වෙලා තියෙන්නේ. යම්තාක් මේ දුක්ඛ සමුදය දෙක එකතු වෙලා තියෙනවා නම් ඒ තාක්කල් Nirodha මාර්ගය නැහැ. යම් මොහොතක අපි මේ දෙක වෙන් කරනවා නම් මේ දෙක වෙන් කර කර බලන තාක් කල් අපිට නිරෝධය හා මාර්ගය සම්පූර්ණ වෙනවා. එහෙනම් දැන් අපිට තේරෙනවා මෙන්න මේ ඡායාව රැවටෙනවා. මේ ඡායාවක් තියෙනවා. මේක හවල් දේ රූපේ කියලා මෝඩකමට යන බවක් තියෙනවා. එහෙම මෝඩකමෙන් බාර ගන්න බවක් තියෙනවා. එතකොට රූප උපාදානයි, වේදනා උපාදානයි, සංඥා උපාදානයි, සංඛාර උපාදානයි, විඥාන උපාදානයි. එපමණයි ඕන. මේක මම මගේ කියලා අල්ලන්න යන්න ඕනේ. මේ බාරගත්ත බවම අභිනන්දති අභිවදති අජ්ජෝසායතිත්‍ත්‍ති කිංච අභිනන්දති අභිවදති අජ්ජෝසායතිත්‍ත්‍ති රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසායතිත්‍ත්‍ති තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසායතිත්‍ත්‍තෝ උපජ්ජති නන්දියා රූපේ නන්දී තදුපදානං උපාදාන පච්චයා භව භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං සුඛ පරිදේව දුක්ඛ දෝමනස්ස ආයාසාපි සම්භවಂತಿ ඒව මේ තස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. ඔන්න දුක හට ගන්න හැටි. දැන් ඔතන රැවටෙනකොටම දැන් එහෙ තියෙන දේ බලන්න යන හිතෙන්නේ නැද්ද? ආයි ගිහිල්ලා බලනකොට ආ ඉස්සලා දැක්ක කෙනාම ඉස්සලා දැක්ක දේම තියෙනවා කියලා ආයි රැවටෙනවා. දැන් එතන වෙනසක් තියෙනවා. දැන් අපිට හිතෙනවා එතන නම් පේන්නේ හැටමයි, මෙතන නම් පේන්නේ සිතටමයි කියලා. ඇහැට පෙනුණු දේ කොහොමද දැන් හිතට පේන්නේ? එහෙනම් ඇහෙන් දකිනවා කියපු තැනත් පෙනිලා තියෙන්නේ ඕකමයි. වෙනස උච්චරයි. අපි ඇහෙන්ම දකිනවා කියලා හිතන තැන ඔය දැන් ඔබ සිතෙන් දකිනවනේ යමක්. ඔය විදිහමයි වෙන්නේ එතනදී. දැන් ඔතන ධම්ම සංඥාව තියෙනවා, එතන රූප සංඥාව තියෙනවා. දැන් ඔතන ධම්ම සංඥාව දැකලා එහෙ තියෙන එකයි කියලා හිතුවනේ. අර ඇහැ ඉදිරියේදීත් ඔය රූප සංඥාව දැකලා ඇහැ ඉදිරියේ තියෙන එකම පේනවා කියලා හිතනවා. කණ්ණාඩිය ළඟට ගියාම ඔබට පෙනිලා තියෙන හැමදාම රූපේ නම් නෙමෙයි ප්‍රතිබිම්බේනේ. කණ්ණාඩිය ළඟ ඔබ දැක්කේ හැමදාම ප්‍රතිබිම්බය. හැබැයි හිතුවේ රූපේමයි කියලානේ. මමමයි, මගේමයි, මාවමයි කියලා. දැන් මමමයි, මගේමයි, මාවමයි කියලා අදහස උපදවාගත් රූපේ දැකලාද? ප්‍රතිබිම්බය දැකලා. හැබැයි ප්‍රතිබිම්බය දිහා බැලුවේ රූපයයි කියලා වරදවා ගත්ත බව. ඔබ රූපේ දැක්කේ නැහැ කවදාවත් කණ්ණාඩිය ළඟ. රූපයයි කියලා හිතාගත්ත බව. දැන් ඒ වරද පුංචි වුණාද? ලෝභ දේශ සියල්ලට ඉඩාව. කුසල අකුසල කර්මවලට ඉඩාව. ප්‍රතිබිම්බේ රූපයයි කියලා හිතාගත්ත කෙනාට කුසල් කරන්නත් පුළුවන්, අකුසල් කරන්නත් පුළුවන්. පුඤ්ඤාවි සංඛාරත් තියෙනවා, අපුඤ්ඤාවි සංඛාරත් තියෙනවා. ප්‍රතිබිම්බේ රූපයයි කියලා හිතාගෙන මගේ කොණ්ඩෙ ලස්සනයි, මූණ ලස්සනයි, ඇඟ ලස්සනයි, ඇස් දෙක ලස්සනයි, දත් ටික ලස්සනයි, ඇඟ ලස්සනයි, ඇඳුම ලස්සනයි කියලා ලෝභයේ උපදින විදිහට බලන්න පුළුවන්. අනේ ඉස්සර වගේ නෙමෙයි මගේ කොණ්ඩේ දැන් ඉදිලා, ඇස් ගිලිලා, හැම රැලි වැටිලා, දත් හැලිලා, විරූපී වෙලා, අවලස්සන වෙලා නැති කියලා දෝමනස්ස ද්වේෂහගත හැඟීමක් උපදින විදිහටත් බලන්න පුළුවන්. ඊළඟට ඕනම් පුළුවන් කුසල් කරන්නත්. මේ හිංගලන කබ කඳුළු අසුභාසාර දුගඳ පිළිකුල් දෙහෙ. මේ නාසයෙන් ගලන කහපාට හොටු දිය පිළිගඳයි නේද අසුභසාරයි මේ කටින් ගලන කෙලසෙම අසුභසාර දුගඳ පිළිකුල් මේ ගලන දහදිය අසුභසාර දුගඳ පිළිකුල් මේ හැම මේ ලොම් මේ නිය මේ දත් මේ කෙස් මේ අසුභසාර දුගඳ දෙන්නේ බලන්න පුළුවන් කොසල්නේ මේ ඇහැ අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන්නත් පුළුවන් මේ කන මේ නාසය මේ දිව මේ කය අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන්නත් පුළුවන් කුසල අකුසල නෙමෙයි හැබැයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් දෙකම ඇති වෙලා තියෙනවා එහෙනම් දැන් අපට ඕන ප්‍රතිබිම්බයට ඡායාවට නොරැවටෙන්න අර නිදර්ශනයත් මේ නිදර්ශනයත් හොඳට ගලපගෙන තීරුම් අරගෙන අපි මහන්සි ගත්තොත් මෙන්න මේ මුලාවෙන් මිදෙන්න නිදහස් වෙන්න අපට පුළුවන්කම තියෙනවා එතකොට අර වගේ අපි හිතමු අපි මානසික අපි භාවනාවේදී අර වගේ ඡායාවක් සටහනක් හිතේ ඉපදිලා දැන් හිතේම උපන්දේ හිතටමයි තියෙන්නේ දැන් හවල්දේ කියන පැනවීමෙන් සම්මතයෙන් දකින්නවා කියන තැන තේරුම් ගන්න පංච උපාදානස්කන්ධයක් හටගත්තා මේ දුකයි හටගත්තේ මේ පංච උපාදානස්කන්ධයේ තියෙන භයානකකම මොකද්ද පුංචි තමයි අර මාළුවා වැලක ඇටයක් උලඟට හරි ඇවිල්ලා මහා වනස්පතියක් ආසන්නේ වැටුනොත් වෘක්ෂ දේවතාවෝ බියෙන් වෙවුලනවලු අනිත් දෙවිවරු ඇවිල්ලා සනසනවලු ඇයි මොකද කියලා අනේ බලන්නකෝ මේ මාළුවා වැල කැටයක් ඇවිල්ලා උලඟට මේ චූටිම චූටි ඇටයක් වෘක්ෂ දේවතාවෝ වෙවුලන බයේ අනේ අපි ඉවරයි අපි දරු පවුලත් එක්ක මනාත වෙනවා කියලා එතකොට අනිත් දෙවිවරු කියලා කියනවලු බය වෙන්න එපා උකායි හුලඟට ගහගෙන යන්නත් පුළුවන්. ගින්නෙන් දැවිලා යන්නත් පුළුවන්. සතෙක් ඇවිල්ලා හිඳගෙන කන්නත් පුළුවන්. ඒ නිසා බය වෙන්න එපා කියලා. සමහර වෙලාවට එහෙම වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට අර පුංචි ඇටේ පැලවෙන්න පුළුවන්. මොන පුංචි පැලයක්? ටික ටික ඒ පැලේ ඒ ආසන්නයේ ගහ වටා එතෙනවා. ගහ දිගේ තිලා ගහ මුදුනට යනවා කලක් මේ මාළුවා වැල වැඩිලා අර මහා ගහ පුරවලා මහා ගහ වහගෙන ඒ වැල මතු වෙනවා මහ වැස්සක් වැහැලා අතු හොඳට බර වෙනවා අර වැලේ අතු ගොල්ල නිසා හුලඟක් ආවහම අර ගහම ගලෝගෙන යනවා ඉදිරිලා යනවා අර වෘක්ෂ දේවතාවෝ මහා දුකකටපත් වෙනවා. ඒ බව දැකලා තමයි මුලින් මාළුවා වෙලේ ඇටය දකිනකොටම වෘක්ෂ දේවතාවෝ බියටපත් වෙනවා කියන්නේ. මෙන්න මේ වගේ ඔය පුංචි බීජය ඔබ දැන් ඔබ භාවනා කරමින් ඉන්න මොහොතක හෝ යමක් කෙනෙක් දෙයක් වශයෙන් මේ රැවටෙන රැවටීම ප්‍රමාණවත් නේද? අර කියන අර බල්ලගේ දුක උරුම කරගන්න අර මිනිස්සයාගේ කටකුණු වෙලා අනෝ ගහන සරව ගලන ඉබඳු දුකකට උරුමකාරය කරන්න පිට කුණු වෙලා අනෝ ගහලා ඇට කටු මතු වෙනකම් මස් දියේ වෙලා පන පිටින් කුණු වෙච්ච මිනිහක් බවට පත් වෙලා ඒ දුක් විඳින මහා දුක ඇති කරගන්න මේ දුක මේ උපන්න උපාදානස්කන්ධය මේ වරදවාගත්ත දැක්ම ප්‍රමාණවත් නේද අන්න පංච උපාදානස්කන්ධයේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ණතෝ සල්ලතෝ අගතෝ කියලා බලනවා කියන්නේ මේ කවුරු හරි හිතෙන් නවාගෙන ඔහුගේ රූපේ මේ විදිහට වෙනවා කියලා බලන එක නෙමෙයි තමන්ගේ හිත දිහා බලලා මෙන්න මේ වගේ මෝඩකමක් ඡායාව ඇති තැන බල්ලා බල්ලෙක් කියන හැඟීමකට ආවා වගේ මේ සිතෙන් උපන්න ඡායාවට අහවල් කෙනෙක් දෙයක් යමක් සත්වයේ පුද්ගලයේ කියන අදහස් උපන් තැන මේ දුකට හේතුව හටගත්ත නේද මේ සියලු දුකේ ආරම්භය මෙතන නේද කියලා අනේ මේ දුක මෙතන හටගත්තොත් මේක මෙතන නිරුද්ධ නොකළොත් අන්න අර වගේ මහා දුකකට යනව නේද සිව් අපාය. එහෙම නැත්නම් අර වගේ ජරා ව්‍යාධි මරණ මේ මහා දුකට යන්නේ මේ පුංචි බීජය නේද කියලා වහ වහ මේ උපන් උපන් දුක් සමුදය නිරුද්ධ කරගන්නට දුකම පිරිසිඳ දකින වැඩපිළිවෙලක අපි නිරන්තරවම යෙදෙන්න පුළුවන් වුණොත් ඔන්න සම්බුද්ධත්ව ජයන්තිය සැබෑ සැමරුමක් බවට පත් කරගන්න පුළුවන් වේවි. ඉතින් ඒ සඳහා එබඳු නුවණක් ඇතුව කටයුතු කරන්නට එබඳු ධර්ම පරිශ්‍රණයක් තුළ යථාර්ථයේ තේරුම් අරගෙන රැවටෙන තැන නොරැවටි ඉන්න බෑ ඔබට දැම්ම. ඒක රහතන් වහන්සේට අයිති දෙයක්. දැන් කරන්න ඕන රැවටෙන බව හඳුනා ගන්න. රැවටෙන බව හඳුනාගෙන ඒකින් එහාට යන්න නොදී මේ රැවටීම මෙන්න මේ වගේ දුකකට ගෙනියනවා නේද කියලා රැවටීමේ බිය කරු බව දකින්න විතරයි ඕන. අන්න එහෙම බලනකොට සිල්වතා සෝතාපන්න වෙනවමයි කියලා සරියුත් හාමුදුරුවෝ කුණ්ඨිත හාමුදුරුවන්ට දේශනා කළා. එහෙනම් ඔබටත් වෙන කල යුත්තක් නේ. මෙන්න මේ ටික හඳුනගෙන මෙන්න මේ බඳු තැන මුලා උණු තැන මුලාව ලිහා ගන්න. මුලාව දුරු කරගන්න අවිද්‍යාව දුරු කරන්න ඇත්ත විමසන බවමයි ඔබ විසින් කල යුත්ති මාර්ගයේ ප්‍රතිපදාව හැටියට. ඒක ප්‍රථම භාගය පූර්ව ප්‍රතිපදාව ආදි බ්‍රහ්මචර්යාව වෙනවා. සිල්වතාගේ මනසිකාරය නිසා සෝතාපන්න භාවයේ ලෝකෝත්තර මාර්ගය ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නැවත නැවතත් වර්ධනය කරලා සකදාගාමි අනාගාමි රහත් පදවිය දක්වා කේනාජාති උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නා පරං විත්තත්තා යාති කියන මේ උදානය මේ ප්‍රකාශනයේ සතුටින් කරන්නට පුළුවන් තැනකට ඔබට මට යන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් එබඳු තැනකින් නිවෙන්නට එබඳු තැනකින් සැනසෙන්නට එබඳු තැනකින් මුලාව මෝහය දුරු කරගන්නට ඔබ හැම දිනාටම සියලු ශක්තිය භාග්‍ය වාසනාව නැන නුවණ ශ්‍රද්ධා වීරිය ප්‍රීතිය සතුට පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.